ශරීර මහ රහතන් වහන්සේත් කුට්ටිත මහ රහතන් වහන්සේත් ඉසිපතනේ මෙගදායේ වැඩ හිටියා. ඒ ඉන්නකොට ඉසිපතනේ මෙගදායේ තමයි ශරීර මහ රහතන් වහන්සේත් කුට්ටිත මහ රහතන් වහන්සේත් වැඩ හිටියේ. ඒ කාලේ ඉතින් හවස විවේකයෙන් ඉන්න වෙලාවේදී කොට්ටිත මහරහතන් වහන්සේ සරිත් මහරහතන් වහන්සේ ළඟට ඇවිල්ලා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. "ඇවැත්නි සාරිපුත්තෙනි, සිල්වත් මහණු විසින් කවර දහමක් නොනින් මෙනෙහි කළ යුතුද?" කොට්ටිත මහරහතන් වහන්සේ සරිත් මහරහතන් වහන්සේගෙන් අහනවා, "සිල්වත් භික්ෂුව විසින් කුමන ධර්මයක් නුවණින් මෙනෙහිකට යුතුයද කියලා." ඒ වෙලාවේදී ශරීර මහ රහතන් වහන්සේ දේශනා කරන ඇවැත්නි කුටිතේනි, සිල්වත් මහණු විසින් මේ පංච උපාදාන ස්කන්ධේ අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝගයක් වශයෙන්, ගඩක් වශයෙන්, මුලක් වශයෙන්, පීඩාවක් වශයෙන්, ආබාධයක් වශයෙන්, අනුන් අයද්දයක් වශයෙන්, වෙනසින් වෙන දෙයක් වශයෙන්, ශූන්‍ය වශයෙන්, අනාත්ම වශයෙන් නුවණින් මෙනෙහි කළ යුතුය. එතකොට කවර පංච උපාදාන ස්කන්ධයක්ද? මේ රූප උපාදාන ස්කන්ධේ, වේදනා උපාදාන ස්කන්ධේ, සංඥා උපාදාන ස්කන්ධේ, සංකාර උපාදාන ස්කන්ධේ, විඥාන උපාදාන ස්කන්ධේ. එවත්නි කොට්ටි තෙන සිල්වත් භික්ෂු විසින් මේ පංච උපාදාන ස්කන්ධේ අනිච්චතෝ, දුක්ඛතෝ, රෝගතෝ, ගණ්ඩතෝ කියලා මේ විදිහට අනිත්‍ය වශයෙන්, දුකක් වශයෙන්, රෝගයක් වශයෙන්, ගඩක් වශයෙන්, හුලක් වශයෙන්, ආබාධයක් වශයෙන්, වෙහෙසක් වශයෙන් නොනි මෙනෙහිකට යුතුය. එතකොට මේ විදිහට අනාත්ම වශයෙන් මෙනෙහි කරනකොට සෝවාන් ඵලය අනිච්චතෝ දුක්ඛතෝ අනාත්තතෝ යෝනිසෝ මනසිකරන්තෝ සෝතාපට්ටි පරං සච්ච කරෝති. සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්නවා. සිල්වත් භික්ෂුව විසින් මේ පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, රෝගයක්, කුලක්, ගඩක්, ශුන්‍ය දෙයක්, ආබාධයක්, වෙහෙසක් ආදීනවයක් හැටියට නුවණින් මෙනෙහි කර කර ඉන්නකොට සෝවාන් ඵලය සාක්ෂාත් වෙනවා. ඊට පස්සේ කුට්ටිත මහරහතන් වහන්සේ අහනවා, "සෝතා පන්නෝපිකෝ" නම් චරිත මහරහතන් වහන්සේ දේශනා කරනවා, "සෝතා පන්නෝපි ආවුසෝ කුට්ටිත භික්ඛුනෝ මේ පංච උපාදාන ස්කන්ධ අනිච්චතෝ, දුක්ඛතෝ, රෝගතෝ, ගණ්ඩතෝ, සල්ලතෝ, අගතෝ, ආබාධතෝ, පරතෝ, පලෝකතෝ, ශුන්‍යතෝ, අනත්තතෝ, යෝනිසෝ මනසිකරන්තෝ, යෝනිසෝ මනසක තානං කෝපනේතං ආවසෝ විජ්ජති යං සෝතාපට්ටි භික්ඛු ඉමේ පංචපද සම්ද අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ මනසිකරන්තෝ සකදාගාමි ඵලං සච්චිකරේති." සෝවාන් පුද්ගලයාත් මේ පංච උපාදාන ස්කන්ධය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝගයක් වශයෙන්, හුලක් වශයෙන්, ගඩක් වශයෙන්, ශුන්‍ය දෙයක්, පළුදු වෙන දෙයක්, බිඳෙන දෙයක් හැටියට මේ විදිහට නෝනේ මෙනෙහි කරනවා නම් සකදාගාමි ඵලය සාක්ෂාත් කරනවා. ඊට පස්සේ සකදාගාමි පුද්ගලයාත් මේ පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, රෝගයක්, හුලක්, ගඩක් ආදීනවයක්, ශුන්‍යතාවයක් හැටියට නෝනේ මෙනෙහි කර කර ඉන්නවා නම් අනාගාම ඵලය සත්‍යකරන් මේ සාක්ෂාත් කරනවා යන කාරණාව වෙනවා. මේ සූත්‍රයේ තියෙන්නේ සංයුත්ත නිකායේ 3 කන්ද වර්ගයේ සීල සූත්‍රය. කන්ද වර්ගයේ සීල සූත්‍රය. ඊට පස්සේ අනාගාම කෙනත් මේ පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝගයක් වශයෙන්, හුලක් වශයෙන්, දුකක් වශයෙන්, ගඩක් වශයෙන්, බින්දෙන දෙයක්, පළුදු වෙන දෙයක්, හිස් දෙයක්, අනාත්ම දෙයක් හැටියට මෙනෙහි කර කර ඉන්නකොට රහත් වෙනවා කියන කාරණාව වෙනවා. රහතන් වහන්සේද මේ පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, රෝගයක්, කුලක්, ගඩක් ආදීනවයක් හැටියට නොවනේ මෙනෙහි කරන්නේ නම් ditta ධම්ම සුඛ විහරණය පිණිස පවතිනවා. මෙලෝදීම සැප පිණිස උන්වහන්සේට බොහෝ සෙයින් සැනසෙල්ල පිණිස පවතින මත් එකට උත්තක් නැ රහතන් වහන්සේට. නමුත් උන්වහන්සේට ditta ධම්ම සුඛ විහරණය පිණිස අනේ මෙබඳු දුකෙන් මම මිදුණා නේද, මෙබඳු ආබාධයෙන් මම මිදුණා නේද, මෙබඳු පළුදු වෙන දෙයින් ශුන්‍ය දෙයින් හිස් දෙයින් මම මිදුණා නේද කියලා මෙනෙහි කරන උන්වහන්සේට බොහෝ සෙයින් සොම්නසක් ඇති වෙනවා. ditta ධම්මයේම සහල්ලුවක් සොම්නසක් ඇති වෙනවා කියලා පෙන්නනවා. එතකොට මෙතෙන්දී සීලවත් භික්ෂුව විසින් ඉස්සෙල්ල සීල සම්පන්න වෙලා සීලවත් භික්ෂුව විසින් කටයුත්තේ මොකක්ද? මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය දෙයක්. එතකොට දුක් දෙයක්, රෝගයක්, කුලක්, ගඩක් හැටියට මෙනෙහි කටයුතුයි. ඒ කියන්නේ කොහොමද? දැන් හොඳට සිහිය නුවණ පිහිටුවා ගන්න ඕනේ. අපි මම කියන ටික හොඳට මතක තබා ගන්න ඕනේ. අපිට ඉස්සෙල්ලා හොඳට පැහැදිලි වෙන්න ඕනේ ඇහැ අනාත්මයි, රූපය අනාත්මමයි බව. ඒ කිව්වේ අපි දැක්කා කතා ඊයේදී සාකච්ඡා කළා. ඇස් ඉදිරිපිටට ආපු රූපයක් තියෙනවනම් යම් තාක් අර ටීවී එකේ බඳු සත්ව පුද්ගල නොවන රූපමයි. දැන් ටීවී එකේ තියෙන රූපේ සත්වෙක් පුද්ගලයෙක් කෙනෙක් නෙවෙයිමයි නේද? ඒක ඇත්තමයිනේ. එතකොට අතීතයේදීත් ඇස් ඉදිරිපිටට ආපු රූප තියෙනවනම් දැන් එන රූප තියෙනවනම් අනාගතයට එන රූප තියෙනවනම් ඒ හැම රූපයක්ම අනාත්මමයි, හිස්මයි, ශුන්‍යමයි, තුච්ඡමයි, ද්‍රව්‍ය කාරණා කිසිම දෙයක් නැති අනාත්ම වූ ධර්මතාවයක් නේ. එතකොට එබඳු රූපය දකින්න ඇහත් එබඳුමයි. පුද්ගලයෙක්ගේ නෙමෙයි, සත්වයෙක්ගේ නෙමෙයි, ආහාර ප්‍රත්‍යයෙන් හටගත් කර්මයෙන් පිළියෙල වෙච්ච ප්‍රසාද චක්සුසයක්, මාංශ චක්සුසයක්, ප්‍රසාද චක්සුසයක් තියෙන්නේ. ඒක හේතු ප්‍රත්‍යයයි. එතකොට ඔන්න ඇහැයි රූපයයි කියන ධර්මතා දෙක ගත්තාම ඒ අනුව ගිය සියලුම ධර්මතා, ඒ කියන්නේ චක්කු විඥානේ, ඒ චක්කු සම්පස්යෙන් උපන්න අරමුණක් විඳිනවා හඳුනනවා කියන හැම දෙයක්ම සත්වයක් නොව පුද්ගලයක් නොව අනාත්මෝ ධර්මතා ටිකක්මයි. ඊට පස්සේ කණයි ශබ්දයයි ගත්තාම අපි අර මතක් කළේ නොදන්න භාෂාවකින් කෙනෙක් කතා කළොත් අපිට තේරෙන්නේ නැහැ නේද? අතීතයේදීත් කනට ගැටුණු හැම ශබ්දයකම මට්ටම ඒකමයි. වර්තමානයේකත් කනට ගැටෙන හැම ශබ්දයකම ඇත්ත ඒකමයි. අනාගතයටත් කන ඉදිරිපිටට එන ශබ්දයන්ගේ ස්වභාවය ඒබඳුමයි. ඒ ශබ්දයේ ආරම්භය නිමිති නැහැ මොකොත්. ශබ්දය කියන එක විපාක මාත්‍රයක්. ඒ ශබ්දය තුල මිනිස්යන්ගේ ශබ්ද, කුරුල්ලන්ගේ ශබ්ද, වාහන ශබ්ද කියලා අපිට ශබ්දයේ විවිධාකාරට යන්නේ ප්‍රපංච එකතු වෙලා. නමුත් ප්‍රපංච නැති. ප්‍රපංච කියන්නේ ප්‍රමාද කරවනවා. තණ්හා, මාන, දිට්ඨි කියන කෙලෙස් ටිකට හඳුන්වනවා ප්‍රපංච කියලා. ප්‍රපංච කියන්නේ ප්‍රමාද කරවනවා. සසර නැවත නැවත ප්‍රමාද කරවන, සසර බැඳ තබන, නිර්වාණ ගමන, විමුක්ති ගමන ප්‍රමාද කරවන ධර්මතා ටික හඳුන්වනවා ප්‍රපංච කියලා. එතකොට කනත් ශබ්දයක් දෙකේ සැබෑම ස්වභාවය තමයි අතීතයේදීත් වර්තමානයේදීත් අනාගතයේදීත් ශුන්‍යතාවයක්මයි තිබුණේ. ඊට පස්සේ නාසයට ගන්ධයක් ගැටුණොත් ඒක සුගන්ධ දුගන්ධ බවේ වෙනස තියෙනවා. සුගන්ධ දුගන්ධ ඇරෙන්න අහවල් මල් වල සුවඳ, හඳුන් කූරු සුවඳ කියලා සුවඳට ද්‍රව්‍ය කාරණා හිටින්න බෑ. අපි කියමු උපතින්ම අන්ධ කෙනෙකුගේ නාසයට ගන්ධයක් ලංකොලොත් ඒකේ සුගඳ දුගඳ බව තේරේ. නමුත් අපිට පෙනෙන මේ අරලිය මලේ සුවඳ, පිච්ච මල්ලේ සුවඳ, රෝස මල්ලේ සුවඳ කියලා මලක් පෙනේද යාට? පේන්න බෑ. ඈ මේ අසුචි ගඳ කියලා අසුචි ගොඩක් පේන්න පුළුවන් දේ ගඳත් එක්ක. පේන්නේ නෑ. ඒ වගේ ගන්ධේ ස්වභාවය තමයි හැම වෙලාවෙම නිමිති නෑ ඒකට. ඒකයි ගන්ධය අනිදස්සනයි. ගන්ධය කියන කවදාවත් දකින්න පුළුවන් එකක් නෙමෙයි. සබ්පටිගයි නාසයට ගැටෙනවා, නමුත් දකින්න බෑ ගන්ධය. කවදාවත් ගන්ධය දකින්න පුළුවන් එකක් නෙමෙයි. සද්දය දකින්න පුළුවන් එකක් නෙමෙයි. ඊට පස්සේ දිවට ගැටෙන රස ගත්තාම තිත්ත රස, ලුණු රස, ඇඹුල් රස කියලා අපිට රසවල විවිධත්වයක්, නානත්වයක් තේරෙන්න පුළුවන්, වැටහෙන්න පුළුවන්. නමුත් අපිට තේරෙන විදිහට මේ අඹෝල රස, පේරෝල රස, මිදිවල රස, කේක්කොල රස කියලා රසයට අඹ මිදි කේක් තියෙන්න බෑ. උපතින්ම ඇස් අන්ධ කෙනෙකුගේ දිවට මොනවා හරි ටිකක් තිබ්බොත් එයාට රස දැනේ. තිත්ත දැනෙයි, ඇඹුල් රස දැනෙයි, පැණි රස දැනෙයි. නමුත් අපිට දැනෙන විදිහට ගෙඩියක්, අඹ ගෙඩියක්, පේර ගෙඩියක් වගේ දෙයක් එයාට මැවිලා පෙනෙයිද රසයත් එක්ක? පෙනෙන්නේ නැහැ. ඒතෝ රසේ ස්වභාවයත් අනිදසනයි. ඊගාවට කයට ගැටෙන පොට්ටබ්බය කියනකොට සීත දැනෙන්න පුළුවන්, උෂ්ණ දැනෙන්න පුළුවන්, තද දුක් සහගත ස්පර්ශයක් වෙන්න පුළුවන්, සැප සහගත ස්පර්ශයක් වෙන්න පුළුවන්. නමුත් කිසිම කලක ඒ ගැටෙන දේ ආරම්භය නිමිති නැහැ. දැන් උපතින් අන්ධ කෙනෙක් ගත්තොත් එයා ඉඳගෙන හිටියොත් මේ ඉඳගෙන ඉන්න පුටුව කියලා විවහාර කරයි එයා. දැන් ඇඟේ ප්‍රති හැප්පි, නමුත් අපිට පේන මේ පුටුවක හැඩසටහන් හැඩතල ටික එයාට පේනවද? පේන්නේ නැහැ. ඒ වගේ කයට ගැටෙන වස්තුන්ගේ චිත්‍ර නෑයකට. ඔය විදිහට මේ ස්පර්ශ ආයතන හයේම අනිත්‍ය ස්වභාවය, සැබෑ ස්වභාවය, අනිත්‍ය ස්වභාවය, සැබෑ ස්වභාවය ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ, අපි ඉගෙන ගන්න ඕනේ. ඔකටයි අපි මේ ධර්මයේ ඉගෙන ගන්න ඕනේ කියලා කියන්නේ. මොකද මම ඉදිරියේ ධම්මසංගණිය තව ටිකක් කරන්නම්. එතකොට ඔයගලන්ට හොඳට පේරි මේ ධම්මසංගණියෙන් පෙන්වන්නේ ස්කන්ධ ධාතු ආයතනෙන් ගැත්ත. එතකොට මම අද හවසට දෙනවා ටිකක් පාඩම් කරගන්න, කටපාඩම් තියෙන්න ඕන කොටසක්. ඒ ටික ලියලා ඔක්කොමල කටපාඩම් කරගන්න ඕනේ. ඔන්න දැන් මම ඔය පෙන්වුවේ අනාත්මෝ පෙර කර්ම ප්‍රත්‍යයෙන් හටගත්තු විපාක ස්කන්ධ ටික. පටිච්ච සම්පදායේ ගත්තොත් පෙර අවිද්‍යා සංඛාරයෙන් හටගත්තු විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ධර්මතා පහ ඇතුළත් වූ ධර්මතා ටික තමයි පෙන්වන්නේ. ඒකේ කෙලෙස් නැ, කර්ම නැ, ක්ලේශ අනුසයක්වත් නැ. අපිට නිමිති ඇලෙන්න ගැටෙන්න නිමිති මුකුත් නැ. ඔබඳු තැනක තියෙන ඒ ආයතන ටිකේ ඇත්ත නොදන්නාකම නිසා, රස විඳ ගැනීම අනුව බලපු නිසා, ඒ රූප ඇහැට දැකපු හැම රූපයක්ම අපේ මනසට අද එකතු වෙලා තියෙනවා ද්‍රව්‍ය කාරණා හැටියට. අම්මා තාත්තා, ගෙවල්, දොරවල්, ඉඩකඩම් කියලා දැකපු රූපවල විස්තරත් එක්ක අපිට දැකපු රූප ගැන අත්දැකීමක් මනසේ තියෙනවා. ඔන්න ඕකට තමයි පංච උපාදානස්කන්ධය කිව්වේ. දැන් ඇස් ඉදිරි පිටට ආපු ටික ස්කන්ධ ටික, ඒක වර්ණ සටහනක්, රූපයක්. නමුත් මේ දැකපු රූපය අපේ මනසේ අපිට සිහි කරන්න පුළුවන් අද දවසේදී පොඩි කාලේ ඉඳලා මේ මොහොත දක්වාම දැකපු රූප සිහි කරන්න පුළුවන්. හැබැයි හැම රූපයක්ම දෙයක් හෝ කාරණාවක් හෝ පුද්ගලෙයි. අපිට පුළුවන් අද දවසේදී අහපු සද්ද සිහි කරන්න, හැබැයි හැම සද්දයක්ම සතෙක්ගේ සද්දයක් හෝ වාහනයක සද්දයක් හෝ ගායකයෙක්ගේ සද්දයක් හෝ ගායිකාවකගේ සද්දයක් හෝ කාගේ හරි කෙනෙකුගේ සද්දයක්, එහෙම නැත්නම් එක බැනපු දෙයක්, බැනපු බැනුම් අහපු සද්දයක්, නැත්නම් ප්‍රශංසා කරපු සද්දයක් තමයි අපිට තියෙන්නේ. තේරෙනව නේද? මං ඉස්සෙල්ලා කිව්වේ ආයතන ටිකේ සැබෑම ස්වභාවය තිබුණු. නමුත් අපිට අද දැකපු රූප අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙම පුද්ගලයන්ගේ වූ දේවල් කාරණා වූ රූප තමයි තියෙන්නේ. පුද්ගලයන්ගේ වූ දේවල් කාරණා වල සද්ද තියෙන්නේ. පුද්ගලයන්ගේ වූ දේවල් කාරණා වල ගන්ධ තියෙන්නේ. පුද්ගලයන්ගේ හෝ දේවල් කාරණා වල රස තියෙන්නේ. පුද්ගලයන්ගේ හෝ දේවල් කාරණා වල ස්පර්ශයක් තමයි අපිට තියෙන්නේ. මේ පංචායතන යනුව නැමී පවතින මනසද කාමයි. ඔය පංච කාම ගුණයන් කෙරෙහි නැමී පවතින මනසම කාමයි. එතකොට මේ පංච උපාදාන ස්කන්ධය කියලා කියන්නේ පැත්තකට වෙලා අපි ඉන්නකොට ඕගොල්ලන්ට හිතට එක එක කෙනා ගැන සිහි වෙනවා, හිතෙනවා, ඒ අය එක්ක හිතෙන් හිතෙන් කතා කරනවා, මෙහෙම කියන්න ඕන, මෙහෙම කිව්වා, මෙහෙම කරන්න ඕන, මෙහෙම කළා කියලා. ඔන්න ඔය මනසේ ඕගොල්ලන්ට එකතැනක ඉඳගෙන ඉන්නකොට යම් තාක් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියන මේ ආයතන හය අරඹය හිතන්ඩ කියන්ඩ කරන්න පුළුවන් ශේත්‍රය තමයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. දැන් කෙනෙක් හැටියට සිහි වෙනකොටම ඒ සිහි වෙන අරමුණ එතන ස්කන්ධ පංචකේම තියෙනවා. ඒ කෙනාගේ රූපයකුත් තියෙනවා, ඒ රූපේ හිතෙන් විඳින්න පුළුවන්, හිතෙන් ඒ රූපේ හඳුනනවා, ඒ රූපෙට අපිට යාළුවෙක්, අම්මා තාත්තා කියලා හිතන්න පුළුවන්, හිතලා දැනගන්න පුළුවන්කමක් තියෙයි. දැන් හිතට සිහි වෙන හැම නිමිත්තක්ම ඕගොල්ලන්ට පුළුවන් නම් ඒක තමයි පංච උපාදානස්කන්ධය කියන්නේ අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්න. දැන් ටිකකින් බලන්න අම්මා කියලා සිහි වෙනවා, ඊගාවට ඒක අතහැරලා ඔන්න යාළුවෙක් සිහි වෙනවා. ඔන්න ඒක අතහැරිලා ඊගාවට තව ද්‍රව්‍ය කාරණාවක් සිහි වෙනවා. එතකොට එකම අරමුණක් තියෙන්නේ එකින් එකට අනිත්‍ය වශයෙන් හෝ එහෙම නැත්නම් දුකක් හැටියට, රෝගයක් හැටියට. ඒ කියන්නේ මම මේ අම්මා කියන නැත්නම් මේ සත්ව පුද්ගල හැඟීම භාවිතා කරනවා නම් පිළිගන්නවා නම් මම මේ දුක පිළිගන්නවා නේද? මේ නිමිත්ත හුරුකොලොත් ඇස් ඉදිරි පිටට රූපයක් හම්බ වෙනකොට මේ නිමිත්ත නේද ඉදිරිපත් වෙලා එන්නේ. ඊගාවට අනේ අම්මා මැරුණා නේද, අම්මා ලෙඩ වුණා නේද කියලා හෙට දවසේ ජරා මරණ දුක ගෙනත් දෙන්නෙත් ওই නිමිත්තමයි. ඒ නිසා ওই නිමිත්ත දුක, අනිත්‍ය දෙයක් දුක. ඒ වගේම අහවලාට පිළිකාවක් හැදිලා, අහවලාට අංශභාග රෝගය හැදිලා, අහවලාට ඇදුම රෝගය හැදිලා කියලා රෝගය කියන එක ගෙනත් දෙන්නෙත් ওই නිමිත්තෙන්මයි. ඒ වගේම ඔය නිමිත්ත ඇසුරු කරන තාක් තමන් දුකෙන් මිදිලත් නැහැ, තමන් රෝගෙන් මිදිලත් නැහැ. ඒ නිසා ඔය නිමිත්ත නිසාත් දුක එනවා, රෝගේ එනවා. ඔය නිමිත්ත නිසා තමනුත් රෝගයන්ට උරුම වෙලා දුකට උරුමයක්කාරයෙක් වෙලා. ඒ නිසා මනසට උපදින සිහි කරන්න පුළුවන් හැම දෙයක්ම දැන් මෙහෙම ඉඳලා අපිට කුටිය කියලා සිහි වෙනකොටම කුටිය කියන එක ඇත්ත කරලා ඒකට හිතන්න නැතුව මේ රෝගියක් උපන්න නේද, දුක උපන්න නේද, අනිත්‍ය දෙයක් උපන්න නේද, කැඩෙන දෙයක් උපන්න නේද, බිඳෙන දෙයක් උපන්න නේද, පළුදු වෙන දෙයක් උපන්න නේද කියලා මේ පංච උපාදාන ස්කන්ධේ පිළිගන්නේ නැත්තම්, ඒක නැවත නැවත හැසිරෙන්නේ නැත්තම් මේ පංච උපාදාන ස්කන්ධය ගෙවීමට යනවා, ටික ටික අපචයට යනවා, පිරිහීමට යනවා. පංච උපාදානස්කන්ධේ උපාදානයේ අඩුවෙන්න පංච උපාදානස්කන්ධයට පවතින්න පුළුවන් කමක් නැහැ. එතකොට ඒ මනසේ තියෙන මේ ලෝකයේ ගෙවුණු දවසට ඉබේම අර ශුන්්‍යතාවෙන් යුක්ත ආයතන ටික අපේ ජීවිතය වෙනවා. ඒ තුල දුක එන්න, ජරා මරණ දුක එන්න, නින්දා අපහාස ඇනුම් බැනුම් අහන්න පුළුවන් කිසියම් දෙයක් ඒ ආයතන ටිකේ නැහැ. ඒ නිසා අපිට නිවන් දකින්න කෙටිම ක්‍රමයක් කෙනෙකුට කරන්න පුළුවන් නම් තියෙන්නේ මොකක්ද? මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝගයක් වශයෙන්, උලක් වශයෙන්, ගඩක් වශයෙන්, බිඳෙන දෙයක් හැටියට, පළුදු වෙන දෙයක් හැටියට නුවණින් මෙනෙහි කරන්න පුළුවන් නම් තාම ඕගොල්ලන්ට අහු වෙන්නේ නැහැ මනස කියලා. සිහි කරනකොට සිහි වෙන්නෙම යාළුවවම තමයි. එතකොට තමන් පිළිගන්නේ මෙන්න මෙච්චරයි. මේ පෙනෙන අරමුණ යාළුවා කියලා පිළිගන්න තා ජරා මරණ දුකෙන් මිදිලා නැහැ. මේ පෙනෙන අරමුණ යාළුවා කියලා හිත හසුරුවන තා ජරා මරණයෙන් මිදිලා නැහැ. මේ පෙනෙන අරමුණ යාළුවා කියලා හසුරුවන තා රෝග පීඩාවන්ගේ මිදිලා නැහැ. නින්දා අපහාසයන්ගේ මිදිලා නැහැ. ඒ නිසා පංච උපාදාන ස්කන්ධය රෝගයක්, පීඩාවක්, දුකක්, හුලක් හැටියට මෙනෙහිකට යුතුයි. දැන් ඕගොල්ලන්ටම බලන්න, හිතට යම්ම පීඩාවක් එනවනම්, යම්ම දුකක් එනවනම්, යම්ම වෙහෙසක් එනවනම් ඕගොල්ලන්ට එන්නේ කොහොමද කියලා කියන්නේ බලන්න. කවුරු හරි මෙනෙහි කළොත් සිහි වෙනකොට එයා වෙනින් කළ වැරද්දක් හෝ නැත්තම් කරන්න බැරි වෙච්ච යුතුකමක් හෝ නැත්තම් කුමන හෝ කාරණාවක අපිට පසුතැවිල්ලක් ඇති වෙන්න වෙනවා නම් කෙනෙක් හෝ පුද්ගලයෙක් හෝ අරඹයම නේද? එහෙම නැත්තම් ප්‍රිය වූ, මනාප වූ, ලස්සන දේවල් කාරණාවක්ම නේද? එතකොට තමන්ගේ ජීවිතයේ යම් තාක් ආදීනවයක් ඇති වුණා නම්, අපහසුකමක් ඇති වුණා නම්, දුකක් ඇති වුණා නම්, පීඩාවක් ඇති වුණා නම් ඇති වෙන්නේ මේ මනසේ නැවත නැවත සිහි කරන්න පුළුවන් නිමිති ටිකත් එක්කයි. හිතේ හිතේ සිහි කරන්න පුළුවන් නිමිති ටිකක් එක්කයි. ඔය ඔක්කොම ඕගොල්ලෝ සිහි කරනකොටත්, අම්මා කියලා සිහි කරනකොට, තාත්තා කියලා සිහි කරනකොට, දැන් පුංචි කාලේ ඉඳන් ඉස්කෝලේ ගිය දේවල්, යාළුවෝ මිත්‍රයෝ සිහි කරන්න පුළුවන්. බලන්න ඒ රූප නිරුද්ධ වෙලා බොහෝ කල්, ඒ දැකපු ඇහැ නිරුද්ධ වෙලා බොහෝ කල්, පුංචි කාලේ ෆොටෝ එකක් ගත්තොත්, දැන් තියෙන ඕගොල්ලන්ගේ මේ ෆොටෝ එකක් ගත්තොත් කොච්චර වෙනස්ද? එතකොට ඒ තිබුණු ඇහැමද මේ තියෙන්නේ? ඒ කාලේ තිබුණු රූප, යාළු මිත්‍රයන්ගේ සිහි කරන්න පුළුවන් රූප දැන් සිහි කරන්න පුළුවන් පොඩි කාලේ. නමුත් ඒ බඳු කෙනෙක් හෝ පුද්ගලයෙකු කොහෙවත් ඉන්නවද බාහිර භෞතික ලෝකේ? නැහැ. නමුත් අපිට මනසට සිහි කරන්න පුළුවන් නේ. අන්න ඒකයි, ස්කන්ධ නිරුද්ධ වුණාට ස්කන්ධයන්ගේ රස විඳගැනීම අනුව බැලුවොත් මේ හැදෙන පංච උපාදාන ස්කන්ධ ලෝකයේ ලේසියකට නිරුද්ධ වෙන්නේ නැහැ. එතකොට ඒ නිසා මනෝමයෙන් කෙනෙක්ව සිහි කර කර ඉන්න මේ මනස ගැන කලකිරෙන්ද, පුද්ගලයෙක් ගැන සිහි කරන මේ සිහි කිරීම ගැන කලකිරෙන්ද, දේවල් ගැන සිහි කරන මේ සිහි කිරීම ගැන කලකිරෙන්ද. කෙටියෙන් ගත්තාම පුද්ගලයේ ඇස් ඉදිරිපිටට ආපු එච්චර අනාත්මයි කියලා පෙන්වන්නේ මේ රූප ටික. ඇස් ඉදිරිපිටට ආපු රූප අනාත්ම නම් පුද්ගලයෙක් ගැන උඹලා හිතන මේ හිතීම හිස් එකක් නෙමෙයිද, ශුන්‍ය එකක් නෙමෙයිද, තුච්ච එකක් නෙමෙයිද, මනෝමින් සකස් කරගත් එකක් නෙමෙයිද කියලා අහනවා බුදුරජාණන් වහන්සේ. කන ඉදිරිපිටට ආපු සද්දේ ශුන්‍යතාවයේ පෙන්වන්නේ වෙන මොකකටවත් නෙමෙයි. මෙබඳු ශුන්‍යතාවයක් නම් කන ඉදිරිපිටට ආවේ අහවලා බැන්නා. අහවලා මෙහෙම කිව්වා, අහවලා මට ප්‍රශංසා කළා, අහවල් සතාගේ සද්දේ කියලා. කෙනෙක්ගේ පුද්ගලයෙක්ගේ සද්දයක් ගැන හිත හිතා ඉන්නවනම් මේ හිතීම හිස් එකක් නෙමෙයිද, ශුන්‍ය එකක් නෙමෙයිද, තුච්ච එකක් නෙමෙයිද, බොරු එකක් නෙමෙයිද කියලා අහනවා. ඒ නිසා ඕගොල්ලෝ පුද්ගලයෙක් ගැන හිතෙන මේ හිතීමට කලකිරෙන්ද, මේ හිතීම පුද්ගලයෙක් ගැන හිතන මේ හිතීම දුකක් හැටියට දකින්ද, දුකෙන් නොමිදෙන්නේ මේ හිතන ක්‍රමයට, රෝගෙන් නොමිදෙන්නේ මේ හිතන ක්‍රමයට, ජරා මරණයන්ගෙන් නොමිදෙන්නේ මේ හිතන ක්‍රමයට, බිඳෙන පළුදු වෙන ද්‍රව්‍යයන්ගෙන් නොමිදෙන්නේ මේ හිතන ක්‍රමයට. එතකොට ආදීනවයක් තියෙනවා නම්, අපහසුතාවයක් තියෙනවා නම් එන්නේ මේ හිස් දී බිඳෙන දී පළුදු වෙන දේ තුලින්. කෙටියෙන් ගත්තාම ස්පර්ශ ආයතන හයෙම ඇති අනාත්ම ස්වභාවයේ පින්නුවේ, අනාත්ම කියන්නේ පුද්ගලයෙක්ගේ සත්වයෙක්ගේ නොවන ධර්මතාවයක් කියන ටික පින්නුවේ, පුද්ගලයෙක් හැටියට සිහි කරන මේ සිහි කිරීම බොරුවක්, හිස් දෙයක්, ශුන්‍යතාවයක් කියන එක පෙන්වන්නේ. මෙතෙන්දි මේ කිවි පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන්, දුකක් වශයෙන්, රෝගයක් වශයෙන්, හුලක් වශයෙන්, ගඩක් වශයෙන්, අනිත්‍ය දෙයක්, හිස් දෙයක්, ශුන්‍ය දෙයක් හැටියට බලන්න කියලා. මේ සිහි කරන ක්‍රමය ගැන කලකිරෙන්න, සිහි කරන ධර්මතාවය ගැන අවබෝධයක් ඇති කරගන්න, සිහි කරන දේ ඇතුළට යන්න නෙමෙයි, සිහි කරන දේ ඇත්ත කරගන්න නෙමෙයි. මේ විදියට සිහි වෙන තාක් ජරා මරණයන්ගේ මිදිලා නැහැ නේද? මේ විදියට සිහි කරන්න පුළුවන් තාක් සිහි වෙන තාක් රෝගයන්ගේ මිදිලා නැහැ නේද කියලා. සිහි වෙනවත් එක්කම සිහි වෙන අරමුණ ගැන සිහි කරන මේ විදියට, ඈ කුටිය කියලා සිහි වෙනකොටම කුටිය වැස්සට තෙමෙනවද දන්නේ, මොනෝ වෙලාද දන්නේ නැත්තම් කියලා ඒක ඇත්ත කරගෙන කටයුතු කරන්නේ නැතුව, කුටිය කියලා සිහි වෙනකොටම ඕගලන්ට සිහි කරන්න පුළුවන් මේ අනිත්‍ය වෙන දෙයක් නේ, මේක බිඳෙන දෙයක් නේ, මේක පළුදු වෙන දෙයක්, මේ මනසින් උපන්න දෙයක්, මේක පංච උපාදාන ස්කන්ධ ලෝකේ මේ ධර්මතාවය පිළිගන්න තා ජරා මරණයන්ගේ මිදෙල නෑ. අද කුටිය කියලා ඕගලන්ට පෙනෙනකොට සිහි කළා ඒක ගාවට කුටියට අපි යම්සේ යන්නේද, ඒ වගේමයි මරණසන්න මොහොතෙදිත් ওই වගේම සිහි වෙනකොට සිහි වෙන දේ ඇති බවටමයි පේන්නේ. පේන දේ අද මේ කුටියට යන්න යනවා වගේ ඕගොල්ලෝ යන්න ඒ පැත්තට හැරෙනකොටම විඥාණයට ඉඳ මේ කය අතහැරෙනවා. එහෙම මරණ නිමිත තියෙන පැත්තට විඥාණය වැස ගන්නවා. එතකොට අද අපිට යන්න පුළුවන් නම් මෙහෙම S2 වහගෙන ඉඳගෙන ඉන්නකොට යම් පුද්ගලියෝ දේවල් කారణ ඇති බවට සිහි කළ යන්න පුළුවන් නම් ගියාම දකින්න පුළුවන් දේවල් ඇති බවට මෙතන ඉඳන් පෙනෙයි නම් ඒ විදිහටම ප්‍රතිසන්දිතත් යන්න පුළුවන්. නමුත් මේ පංච උපාදාන ස්කන්ධ ලෝකේ මිදෙනවා කියලා කියන්නේ, උපාදානේ නැති වුනොත් පංච උපාදාන ස්කන්ධ ලෝකේ මිදෙනවා කියලා කියන්නේ ඕගලන්ට සම්පූර්ණ කිසිදු නිමිත්තක් නැති අසීමිත ශුන්‍යතාවයක් විතරයි ඉතුරු වෙන්නේ. එතකොට නමුත් යන්න පුළුවන්. ඕගොල්ලෝ දන්නවා කුටියට යන්න ඕනේ කියන සිත සිහි කරන්න පුළුවන්. සිහි කරපු සිත ගැන දන්නවා. ගිහාම ඇහැ හැදිලා රූපය හැදිලා අවස්ථාවට මෙබඳු සංඥාවක් පහළ වෙනවා කියන, රූප නිමිත්තක් පහළ වෙනවා කියන නුවණකුත්ති අපිට වගේ ස්ථීරව තියෙන කුටියක් හම්බ වෙනවා නෙමෙයි. දැන් අපි බුදුදහම ටිකක් ගැඹුරු යැත්තටම දැන් අපි හිතාගෙන ඉන්නේ අපිට පෙනෙන මේ ශාලාවේ ඇතුලේ අපි ඉන්නේ කියලා නේ. අපිට පෙනෙන ශාලාවේ ඇතුලේ අපි ඉන්නේ කියලා අපි හිතාගෙන ඉන්නේ. හොඳයි, S2 පේන්නේ නැති කෙනෙක් ගෙනල්ලා අල්ලගෙන අල්ලගෙන ඇවිල්ලා ඉඳෙව්වොත් මෙතන අපිට මේ පේන විදිහට මේ ශාලාවේ ඉඳගෙන ඉන්නවා කියලා එකක් නෙයිද? නෑ. නමුත් අවකාශ ධාතුවේ සතර මහා ධාතු ආවරණය වෙලා හින්දා සීතේනක නැති වෙයි. උෂ්ණේනක අඩු වෙයි. ඒ ටික වෙයි. එයාටත් වෙනවා. අපිටත් වෙන්නේ ඒකයි. අපි ඔය ප්‍රත්‍යවේක්ෂාවේදී කියන්නේ යම් අද දවසේ සේනාසනයක් පරිහරණය කළා නම් සීතස්ස පටිඝාතාය උන්නස්ස පටිඝාතාය දන්තමක්ෂ වාතා තපසින තප මෙසි මදුරු අවුසුලන් ආදී ස්පර්ශයන්ගෙන් වෙලක් වූ පිණිස උතු පරිසේ විනෝදනං. ඒ කියන්නේ කෙලෙස් නැති කළ මේ විවේකයෙන් ඉදීම සඳහායි මේ සේනාසනයක් පරිහරණය කළේ කියලා. එතකොට අවුවට වැස්සට ආවරණය වෙලා ගහක් මුලක් ඉඳලා අවුවෙන් වැස්සෙන් ආවරණය වෙන එකයි මේ වගේ මේ තැනක අවුවෙන් වැස්සෙන් ආවරණය වෙන එකයි අතර වෙනසක් නෑ අරියත් මනසකට නැත්නම් විමුක්ති මනසකට. අන්න ඒ වගේ ඉතාමත් ගැඹුරු තැනකට යනවා. ඉතින් කෙටියෙන් මතක් කළේ මේ පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝගයක් වශයෙන් හුලක් වශයෙන් ගඩක් වශයෙන් තීරණය කරනවා කියලා කිව්වේ එයා හිතින මේ ක්‍රමය අද අපිට හිතන්න පුළුවන් සිහි කරන්න පුළුවන් මේ ක්‍රමය පිළිගන්නේ. ඒකයි මුලින්ම මේ ආයතන ටිකේ සැබෑම ස්වභාවය කතා කරන්නේ. ඇස් ඉදිරි පිටට එන්නේ ටීවී එකේ රූපයක් බඳු රූපයක්. ආවෙත් එහෙමයි දැනුත් එහෙමයි එන්නේ කවදාරි එහෙමයි කියලා මේ පෙන්වෙ වෙන මොකවත් ඉඳන් නෙමෙයි. එහෙනම් මට සිහි කරන්න පුළුවන් පොඩි කාලේ යාළුවෙක් එක්ක හිටපු යාළුවෝ සිහි කරුවේ හැකි යාළුවන්ගේ දැකපු රූප. දැන් අද දකින්න රූප හෙට දකින්න පුළුවන් රූප කියලා පුද්ගලයන්ගේ රූප අපිට සිහි කරන්න පුළුවන් නම් ඔන්න එතකොට තේරෙනව මොකද්ද මේ සිහි කරන්න පුළුවන් ටිකට එකතු වෙලා දිනා මොකද්ද ප්‍රපංච කෙලෙස්. ඇත්තටම තියෙන්නේ එකම එක තැනක අපි අදක්ෂකම තියෙන්නේ. ඒ කියන්නේ මේ ස්පර්ශ ආයතන හයේම යථා භූත ස්වභාවය යථාභූත කියලා කියන්නේ සැබෑම ස්වභාවය. ස්පර්ශ ආයතන හයේ සැබෑම ස්වභාවය පෙන්වන්නේ මොකක්ද? අනාත්මයි කියලා. දැකපු අහපු දැනුණු හැම දෙයක්ම අනාත්මයි කියලා නැවත නැවත පෙන්වුවේ මොකක් නිසාද? එහෙනම් මනෝමයෙන් පුද්ගලිය ගැන සිහි කරනවා නම් ඒ සිහි කිරීම හිස් එකක්, ශුන්‍ය එකක්, තුච්ච එකක්. ඒක ඇත්තයි කියලා පිළිගන්න එපා කියන එක කියන්නේ මේ. ස්පර්ශ ආයතන හයේම තිබුණු හැම නිමිත්තක්ම ද්‍රව්‍ය කාරණාවලින් තොර නිමිති නැති අරමුණු ටිකක් නම් ඒව අරඹයන නිමිත්තක් තියෙනම් ඒ හැම දෙයක්ම විඥානයේ නැමැති මායාකාරය මවපු නිමිති කියන එකක් මේ කියනවා. එතකොට අර පෝටිල මහරහතන් වහන්සේට කමඨහනක් දෙන්නේ පෝටිල මහරහතන් වහන්සේ. පෝටිල හාමුදුරුවෝ කියන්නේ බුදුරජාණන් වහන්සේ කාලේ සවැත් නුවර හිටියා එක්තරා යාළුව දෙන්නේ. හරිම කුළුපගුයි හරිම යාළුයි දෙන්න ගිහි කාලේ. දෙන්නම කතා වෙලා අපි දෙන්න ගිහිල්ලා මහණයම් කියලා එක්කෙනෙක් ටිකක් තරුණයි එක්කෙනෙක් ටිකක් වයසයි. අපි දෙන්න ගිහිල්ලා මහණවෙමු කියලා කතා කරලා ගෙවල් වලටත් කියලා යාළුවෝ දෙන්න ගිහිල්ලා මහණ වුණා. ගිහිල්ලා ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට බුදුරජාණන් වහන්සේ ළඟ ඉතින් පැවිදි වුණා. පැවිදිලා උපසම්පදත් වුණා. උපසම්පදා වෙලා ඊට පස්සේ ඇවැත්නේ මේ ශාසනේ කෘත්‍ය කොච්චරක් තියෙනවද කියලා. එහෙම නැත්නම් ආචාර්ය උපාධ්‍යයන් වහන්සේ ළඟින් දැනගන්න ලැබුණා. ග්‍රන්ථ දුර විදර්ශනා දුර කියලා මේ ශාසනයේ ක්‍රම දෙකක් තියෙනවා. ග්‍රන්ථ දුර කියලා කියන්නේ ත්‍රිපිටකය හොඳට ඉගෙනගෙන භාවනාත් කරනවා. නමුත් ත්‍රිපිටකය ඉගෙනගෙන අනිත් අයට බණ දහම් කියලා දෙමින් බණ භාවනා කරන්ද කැමතිනෝ කොටසට කියනවා ග්‍රන්ථ දුර කියලා. විදර්ශනා දුර කියලා කියන ත්‍රිපිටකයේ ඉගෙන ගන්න කැමති නැ අපහසුයි සම්පූර්ණ බණ භාවනාව විතරක් කරන පැත්ත. ඉතින් අර යාළුවෝ දෙන්නගෙන් අර එක යාළුවෙක්ගේ වයස යා කියනවා මන් දැන් වයසයි මට ඉතින් ගොඩාක් ඉගෙන ගන්න මතක හිටින්නෙත් නැහැ ඉගෙන ගන්නත් මම විදර්ශනා දුරේ පුරන්නා ඈ කියලා මම බණ භවනා කරන්න කියලා කමටහන් ඉල්ලගෙන අප්‍රමාදීව රෑදවල් දෙකේ සක්මණෙන් වීර්ය කරමින් එයා භවනා කළා. අනිත් තරුණ කෙනාගේ නම පෝටිල. පෝටිල තරුණ. එයා කිව්වා මම ග්‍රන්ථ දුරේ පුරන්න කියලා. එයා හොඳට ඒ කාලේදී තිබුණු පෙළ දහම හොඳට ඉගෙන ගත්තා. ත්‍රිපිටකය දක්ෂ විදිහට දැන් ග්‍රන්ථ දුරේ පුරන්න යනකොට විදර්ශනා වඩු වෙනවමයි කොහොමද? කෙන අප්‍රමාදී වේගෙන් බණ භවනා කරන්න බෑ. ඉතින් මෙයා ඒ පැත්තට හිත යොමු කරන්න නැතුව හොඳට ත්‍රිපිටකය ඉගෙන ගත්ත. ත්‍රිපිටකයම කටපාඩම්. කටපාඩම් ඊට පස්සේ මෙයා බොහෝ කාලෙදී මොකද කළේ? වෙනමම ආශ්‍රමයක් හදලා ආශ්‍රමයක ඉඳගෙන කටිට උගන්වන්නත් ගත්ත. ගෝලියෝ 500ක් හිටියා. ඊට පස්සේ අර විදර්ශනා ධූරි වඩ පහඳු කොහොමරි භාවනා කරලා 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 රහත් වුණා. රහත් වෙලා එයාටත් ගෝලියෝ ටිකක් ඉන්න ඒත් ඔක්කොම භාවනා කරන්න උගන්වනවා. ඉතින් දවසක් අර විදර්ශනා ධූරි භික්ෂුන් වහන්සේගේ ගෝලියෝ කීප දෙනෙක් ආවා පොටිලා හඳුරින්න දැන්ට. ඇහුවා ඔබගේ ආචාර්යන් වහන්සේ ඩික් සංගිය දන්නවද? ඒකේ පණ්ණාසකය නෑ. වග්ගය නෑ. එතකොට සංගිය එතකොට පස් සංගිය දන්නවද කියලා ඇහුවා. දීඝනිකාය මජ්ක්‍ධිමනික සංයුත්තනිකාය අංගුත්තරනිකාය කුද්දකය පස්සංගිය දන්නේ පස්සංගියම කටපාඩම් නැහැ අපේ ගුරු ආගම කිව්වා. හරිද? හරි. එක සංගියක් අතකද? නැහැ. එක සංගියකුත් කටපාඩම් නැහැ. හොඳයි. එක 50කයක් සූත්‍ර 50ක් එකට එකතු කළා කතා කරනවා 50කය කියලා. පඨම 50කය. දෙවෙනි සූත්‍ර 50 එකතු කළා කතා කරනවා ද්විතීය 50කය කියලා. එතකොට නැහැ. එතකොට එහෙනම් එක වග්ගයක් සූත්‍ර 10ක් එකට එකතු කරලා තියෙන එකට කියනවා වග්ගයක් කියලා. සූත්‍ර 10ක් එකතු කළාම වග්ගයක්. ඒ වගේ වග්ග සූත්‍ර 10ක් එකතු කළාම වග්ගයක්. එතකොට ඒ වගේ සූත්‍ර 50ක් එකතු කළාම 50කයක්. පටම් 50ක දුතිය 50ක. එතකොට 50කේ කුද්ද වගේ කුද්ද එහෙනම් මොනවද දන්නේ කියලා මම එකට මහනුවරට යාළුනාට මම අද ධර්මයෙන් වාද කළා පරද්දනවා ඔබගේ ගුරුවරයා ඔබ කියලා පොටිලා හමුදුරුව මොකද කරන්නේ? ආවා තමන්ගේ සේනාසනෙන් ජේතනාරාම යාළුවා ඉන්න තැනට. දැන් තර්ක කරලා එකට මහනුවරට උපවහන්සේ විදර්ශනා ධූරේ කරන්න ගත්ත මං ග්‍රන්ථ ධූරේ කරන්න ගත්ත නමුත් උපවහන්සේ දරනකොට මම මෙච්චර දෙයක් කළා කියන එක පෙන්නන්න. කියන්නේ ත්‍රිපිටකයේම කටපාඩම් ගෝලියෝ 500කට උගන්වනවා හදක්සයි. බුදුරජාණන් වහන්සේ දැක්කා දැන් පොටිලහාමුදුරුව එනවා. එයාගේ යාළුවත් එක්ක තර්ක කරන්ද පොටිලහාමුදුරුව අහන ප්‍රශ්න එකකටවත් මෙයාට උත්තර දෙන්න බැරි වෙනවා. මෙයා පරාදයි. ඒකින් යා ඒව ඉගෙන ගන්න නෑ රහත් උනාට. ඊට පස්සේ පොටිලහාමුදුරුව කුටියට එනකොටම ඒකම භාගතුනාට තෙතෙන්ට වැදියා. වැදියාම පනෝපවාසනේ ඉඳගත්තා. ඉඳගත්තාම ත්‍රිපිටකයෙන් නොඑක් විදිහේ ප්‍රශ්න ඇහුවා පොටිලහාමුදුරන්ගෙන්. අහන අහන ඒවට ඔක්කොටම උත්තර දුන්නා පොටිලහාමුදුරුව. ඊට පස්සේ මාර්ගඵල පැත්තෙන් ප්‍රශ්න ඇහුවා. මොකද අරහාමුදුරන්ගෙන් මාර්ගඵල පැත්තෙන් ප්‍රශ්න අහනකොට අහන අහන ඒවට ඔක්කොටම උත්තර දුන්නා. ඊට පස්සේ අත දික් කළ කෙනා මේ මේ තුච්ච පොටිල හරියට අනුන්ගේ හරක් බලන්නෙක් වගේ. මගේ පුතා හරියට ගව හිමියෙක් වගේ කියලා අරහමුදුරගේ පැතර අධික්කලා. ඒ කියන්නේ අනුන්ගේ හරක් බලන කෙනාට දවස පුරාවටම හරක් බැලුවට සුළු වැටුපක් විතරයි ලැබෙන්නේ. නමුත් පස්ගෝ රසම කීවිදී එතකොට වෙඬරු ගිතෙල් ඔක්කොම අයිති වෙන කාටද? ගව හිමියට නේද? ඒ වගේ අර විදර්ශනාව දුරි භික්ෂුන් වහන්සේට ප්‍රශංසා කළා. මෙයා ගව හිමියා වගේ මෙයා කුලියට හරක් බලන කෙනෙක් වගේ. කුලියට හරක් බලන කෙනාටත් සුළු වැටුපක් නොලැබෙනව නෙමෙයි. ත්‍රිපිටකයේ උගන්වනවට ගෝලියෝ වන්දනා කරනවා, සත්කාර කරනවා, ආහාර පාන ගෙනත් දෙනවා, කෑම බීම ගෙනත් දෙනවා. අර කුලිය ගෙවනවා. නමුත් පස්ගෝ රසවලඳන්ද හම්බ වෙන්නේ නැහැ. ඒ වගේ නිරාමස සුඛයක් තිබුණා කියලා ඒක වලඳන්ද. ඊට පස්සේ මේ හැමෝටම හරියට කලකිරුණා. මෙච්චර ඉගෙනගෙන ත්‍රිපිටකයේම ඉගෙනගෙන උගන්වන මට තුච්ච පොටිල කිව්වයි කියලා, හිස් පොටිල කිව්වයි කියලා කලකිරිලා ගෝලයන්ටත් නොකිය, කිසි කෙනෙකුටත් නොකිය එහෙමම පාත්‍ර සිවුරු අරගෙන සැව ජේතවනාරාමෙන් එළියට බැල්ල හොරෙන්ම ගියා යන්න යුදුන් සිය ගණනක් ඈත ප්‍රාන්ත සේනාසනයකට ගිහිල්ලා ඉවරලා ද මෙයාට තිතුන මාත් භාවනා කරන ත්‍රිපිටකය ඉගෙන ගත්තා කියලා කෙරුවා කියලා ඒත් බුදුහාමුදුරුවෝ මට ප්‍රශංසා කළේ නැහැ තුච්ච කෝටිල කියලායි කිව්වේ. නමුත් ත්‍රිපිටකය ඉගෙන ගත්තෙත් නෑ. නමුත් මේ රහත් වෙච්ච කෙනාට මගේ පුතා කියලා කිව්වා කියලා ඕක සිහි කරගෙන ගියා. කිල්ලෑට සේනාසනයට ගියාම දැන් මේ පොටල හඳුරන්ගේ ත්‍රිපිටකය ඉගෙන ගත්ත මාන්නෙත් තියෙනවා හරියට. ඒ සේනාසනේ ඉන්න ලොකු නායක ස්වාමීන් වහන්සේට වන්දනා කළා. ස්වාමීන් වහන්සේ තවම භාවනා කරන්න ආවේ කියලා වන්දනා කළා. කිව්වහම එනං අහවල් ස්වාමීන් වහන්සේ හම්බෙන්න කියලා දෙවනියා ගාවට ගියා. දෙවනියා කිව්වා එහෙනම් අනිස් ස්වාමීන් වහන්සේ හම්බෙන්න කියලා ඊගාව කෙනා ගාවට යමු කළා. එයා එහෙනම් ඊගාව ස්වාමීන් වහන්සේ හම්බෙන්න කියලා අනිත් කෙනා ගාවට. එයා අනිස් ස්වාමීන් වහන්සේ හම්බෙන්න කියලා අනිත් කෙනා ගාවට. ඔහොම ගිහිල්ලා අර පුංචි හාමුදුරනමක් ඉන්නවා වයස අවුරුදු 7යි. ආන් එයා ගාවෙන් කමටහන් ඉල්ල ගන්න කිව්වා කියලා පොඩි හාමුදුරු කෙනෙකුට පෙන්නවා කමටහන් දෙන්න. ඊට පස්සේ කමටහන් ගණ්ඩයි මං ආවේ කියලා කිව්වහම හොඳයි මං කියන දේ කරන්න පුළුවන් නම් මං කමටහන් දෙනවා. පුළුවන් මට කරන්න පුළුවන් කැමති දෙයක් කරන්න. ආංගර පේන මඩවලට බැහැලා මඩ ටිකක් නාගෙන ආවොත් මං කමටහන් දෙනවා කියලා එතන විශාල මඩවලක් පෙන්නනවා. ඊට පස්සේ ඉතින් මෙයා මේ මඩවලට ගිහිල්ලා බැහැලා යනකොට සිවුර තෙමෙනකොටම දැන් ඇත්තටම යනවනේ එnde end කියලා කතා කරනවා. කතා කරලා ඊට පස්සේ බොහොම හොඳයි කියලා නිහතමානීකම කීකරුකම තමයි එයින් බැලුවේ. ධර්මයක් හොයන කෙනෙක් නිහතමානී විය යුතුයි, කීකරු විය යුතුයි. ඇත්තටම විමුක්තියක් හොයන මනසක්ද මෙයාට තියෙන්නේ නැද්ද තියෙන්නේ කියන එකයි මේ ගවේෂණය කළේ. ඇත්තටම නිවන් දකින්න ඕනෙකමයි තියෙන්නේ කියන එක දැනගත්තට පස්සේ පොඩි උපමාවක් දෙනවා. හිල් හයක් තියෙන හුඹහක් තියෙනවා. ඔය හිල් හයක් තියෙන හුඹහට තලගොයෙක් යනවා. ඒකෙන් තලගොය යල්ලන මිනිස්සයා මොකද කරන්නේ? හිල් පහක් වහනවා. වහලා එක හිලකින් අත දාලා තලගොය අල්ල ගන්නවා කියලා මෙන්න මේ උපමාව කියලා කමටහනක් දුන්නා. දීලා භවනා කරන්න කිව්වා. ඒ කියපු ක්‍රමයට උත්සාහවත් වුණා කොටිත හඳුරු. නොපෝ දිනකින් කොටිත හඳුරු උතුම් අරිහත්ට පත් වුණා. ඒකෙන් පෙන්න්නේ හිල් හයක් තියෙන හුඹහ වගේ තමයි කනබුන ආහාරයෙන් හැදුණු, දෙමාපියන්ගේ ලේ ධාතුයෙන් සැකසුණු, කැඩෙන බිඳෙන පළුදු වෙන සතර මහා ධාතුයෙන් හැදුණු මේ කය හුඹහ වගේ. හිල් හය වගේ තමයි ඇහැ කන දිව නාසය ශරීරය මනස. ඒකෙන් හිල් පහක් වහනා වගේ ඇහැ කන දිව නාසය ශරීරය කියන ආයතන ටික අතහැරලා දාලා එක හිලකින් අත දානවා වගේ මනායතනයේ හරහා උපදින 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 ධර්මතා ටික අල්ලගෙන තමයි බහින්න තින්නේ ඇතුළට. එතකොට ඒක හරහා තමයි මේ ඔක්කොම කරුණු ටික තියෙන්නේ. හරියට පොල් ගෙඩියක මදේ ගලවලා අයින් කරනවා වගේ මේ හිතේ තියෙන නිමිති ටික සම්පූර්ණ ගලවලා අයින් කළොත් මේ ආයතන ටිකම තියෙනවා. පිටතින් බැලුවහම මේ අහවල් හාමුදුරුව කියලා ලෝකයා කතා කරයි. නමුත් එයාට මේ මමමයි කිය මම මේ මමයි කියන හැඟීමවත් නැහැ. සම්පූර්ණ හිස්. ඒ වගේ මේකෙනුත් මේ කතා කළේ මේ ස්පර්ශ ආයතන 6ම සම්පූර්ණ ශුන්‍යතාවයක් තියෙනවා. ස්පර්ශ ආයතන 6ම ඇති බවට, ස්පර්ශ ආයතන 6ම තියෙන බවට, ස්පර්ශ ආයතන 6ට නැමේ පවතින මනසයි අපේ මේ තියෙන්නේ. අපිට ඒක තේරෙන්නේ හරියට ඇහැ සිහි කරනවා වගේමයි මම. ඇහැ තියෙනවා, තියෙන ඇහැ මට දැනෙනවා වගේ පෙනෙන්නේ හිතට. දැකපු රූප තියෙනවා, තියෙන රූපේ ගැනමයි මං හිතන්නේ වගේමයි මේ හිතට පෙන්වන්නේ. නමුත් හිතේ ගතිය මේ. එතකොට කන තියෙනවා, තියෙන කනමයි මට තේරෙන්න වගේ තමයි හිතට තේරෙන්නේ. ඇත්තටම අහපු සද්ද ගැනයි, සද්ද තියෙනවා, අහපු සද්ද ගැනමයි මේ හිතන්නේ වගේමයි තේරෙන්නේ. ඒකයි පංච උපාදානස්කන්ධයක්. කාම් භූමියේ ඉන්න කෙනාට පංච උපාදානස්කන්ධයක් ආයතන 12 ධාතු 18 තියෙනවා කියලා කියන්නේ. මනසක් එයාට මානසික ගනුදෙනුවක් පේන්නේ, එයාට පේන්නේ මේ ආයතන ටික පරිහරණය කරනවා වගේම. නමුත් ධර්මයේ ඉගෙන ගත්තාම තමයි පෙන්වන්නේ පිටතින් තියෙන්නේ මෙහෙම ශුන්‍යතාවයක්. ඒ ශුන්‍යතාවයෙන් යුක්ත ආයතන ටිකට නැමී පවතින ওই මානසී දෝෂი කියන එක පෙන්වන්නේ. එතකොට මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, රෝගයක්, කුලක් හැටියට බලන්න කියලා කියන්නේ. ඇහැ සිහි කරන්න පුළුවන්කම ඇතිතාක් මම ජරා මරණය මිදිලා නැහැ නේද? ඇහැ සිහි කළා ඒක රස විඳගෙන මම නොබලන්නේ. අනේ ඇහැ සිහි කරන්න පුළුවන්කම ඇතිතාක් මම ජරා මරණය මිදිලා නැහැ නේද? මේක ජරා මරණ වූ ධර්මයක් නේද? අනේ ඇහැ සිහි කරන්න පුළුවන් තාක් මම රෝගී මිදිලා නැහැ නේද? මේක මේ සිහි කරන්න පුළුවන් නිමිත්ත හරියට රෝගියක් පරිහරණය කරනවා වගේ නේද? ඒ වගේම කුමන හෝ රූපයක් සිහි කරනවා නම්, අම්මගේ තාත්තා සහෝදරය කියලා හිතට රූපයක් සිහි කරන්න පුළුවන් නම්, මෙබඳු ආකාරයට රූප සිහි කරන්න පුළුවන් තාක් මම ජරා මරණයන්ගෙන් මිදෙලා නෑ නේද? මේ ජරා මරණ ධර්මයක් උපන්න නේද? එතකොට ඒක ජරා මරණයක් හැටියට සිහි කරන්නේ. මොකද එහෙම සිහි කරන්න පුළුවන් තාක් එයා ජරා මරණයන්ගෙන් මිදෙලා නෑ, රෝග පීඩාදියෙන් මිදෙලා නෑ, ආබාධයන්ගෙන් බෙදෙන පළුදු වෙන ලෝකෙන් මිදිලා නැහැ. ඒ නිසා ඒ මනසට උපදින, මනසේ උපදින හැම නිමිත්තක්ම ඕගලන්ට ඒක තේරෙන්නේ නැහැ. මනසේ උපදින දේවල් කියලා කෙලින්ම ඇත්තටම ඉන්න කෙනෙක් ගැනම නාගිතා මුදුරෝ කියලා සිහි කරනකොටම සිහි කරන බව ඕගලන්ට තේරෙන්නේ නැහැ. බාහිර හිටපු ඉන්න දැක්ක බාහිර කෙනෙකු සිහි කරනවා වගේමයි පේන්නේ. එතකොට ඒක ඇත්තම වෙනවා. වෙලා නාගිත උහුම වුණාට මෙහෙම කෙනෙක්නේ, මේ විදියට කියනවනේ, මේ විදියට කරනවනේ කියලා හිතේ ප්‍රපංච ගොඩනගනවා. නමුත් දැකපු රූපේ නිරුද්ධ වෙලා බොහෝ කල ඇත් ඉදිරි පිටට ආවෙත් අනාත්ම රූපයක්. එතකොට නාගිත කියලා සිහි කරනකොටම ඒකේ ඇලියෙන් ගැටියෙන් දෙක දක්වා වර්ධනය වෙන්න නොදී මෙහෙම සිහි කරන්න පුළුවන් තාක් මම ජරා මරණයන්ගෙන් මිදිලා නැහැ නේද? මේ ජරා මරණ නිමිත්තක් නේද? ජරා මරණ ගෙනත් දෙන නිමිත්තක් නේද? මෙහෙම කෙනෙක් ගැන සිහි කරන්න පුළුවන් කම ඇති තාක් මම රෝගියෙන් මිදිලා නැහැ නේද? මේ රෝගයේ ස්වභාව කොට ඇති නිමිත්තක් නේද? මේ විදිහට මෙනෙහි කරන්න පුළුවන් නම් කැඩෙන බිඳෙන පළුදු වෙන දේ මම මිදිලා නැහැ නේද? එහෙනම් මේ කැඩෙන බිඳෙන පළුදු වෙන දී ගෙනත් දෙන නිමිත්තක් නේද කියලා අපිට සිහි වෙන දේ ගැන හිතන්න පුළුවන් නම්, හිතනවා නම් මේ පංච උපාදාන ස්කන්ධ ලෝකේ දිය වෙලා යනවා, ගෙවිලා යනවා. අපිට වෙන්නේ අපිට ලෝකේ ඇත්තයි. ලෝකේ කියලා කියන්නේ පංච උපාදාන ස්කන්ධ ලෝකේ කියලා කියන්නේ සැබෑවටම ඇස් ඉදිරි පිටට, කන ඉදිරි පිටට ආපු සතර මහා ධාතු ඇසුරු කරගෙන පවතුණු රූප ශබ්ද ආදී අරමුණු ටික නෙමෙයි. ඒව නිරුද්ධ වෙලා බොහෝ කල මේ ඇති බවට ඔක්කොම එකතු කළ තණ්හාවෙන් හදපු පංච උපාදාන ස්කන්ධ ලෝකයක් තියෙන්නේ. මේ ලෝකයේ ඇතුලේ තමයි ගහ ගන්නවා, බැන ගන්නවා, මරා ගන්නවා, කපා ගන්නවා, කොට ගන්නවා කියලා හිත හිත සතර මහා ධාතුවේ ගනුදෙනු කරන්නේ. තේරෙනවද කියන එක? ඒ නිසා අපි මේ කරන්නේ බොහෝ කාලයක සිට මේ හිත අපිව වංචා කරලා තියෙන්නේ. මේ විඥානේ නැමැති මායාකාරයාගේ මායාවෙන් මිදෙන්න මේ උපායකුයි මේ කරන්නේ. ඉතින් ඒක තේරුම් ගන්න ඕනේ. මේ නැවත නැවත කියන්නේ ඒක. තේරෙනව නේද? මේ ආයතන වල ශුන්්‍යතාවයේ හිස් බව, අනිත්‍ය බව, දුක් බව, අනාත්ම ස්වභාවයේ ප්‍රත්‍ය නිසා හටගත් ආයතන ප්‍රත්‍ය නැතුණු නැති වෙලා කියලා පෙන්වන්නේ. එහෙනම් ඇති බවට සිහි කරන්න පුළුවන් නම් මේක හිතින්ම උපද්දලා හදාගත්ත දෙයක් නේද කියන එක සිහි කරන්න එක අතහරින්න කියන එක මිසක ඒක ඇතුළේ ඇලින් ගැටින් දෙකට යන්න එපා කියන එක කියන්නේ. ඒකයි මේකෙන් මතක් කළේ. යම් කිසි කෙනෙක් ওই පංච උපාදානස්කන්ධ ලෝකයේ කියනකොට කෙනා කෙනාට නෑදෑයු ඇති බවට තේරෙන මනස ජීවත් වෙච්ච හිටපු ගම්, ගෙවල්, දොරවල්, රටවල් තිබුණු ඇති බවට දැනෙන ඔය මනස දැනෙන ගතියට කියන්නේ. ඔන්න ඔය පංච උපාදානස්කන්ධයේ ඔය ගතිය අනිත්‍ය දෙයක් හැටියට, බිඳින දෙයක් හැටියට, පළුදු වෙන දෙයක් හැටියට, රෝගයක් හැටියට, කුලක් හැටියට, ගඩක් හැටියට, හිස් දෙයක් හැටියට, ජරා මරණයක් හැටියට මෙනෙහි කර කර ඉන්න. එතකොට ඒක ඇත්ත වෙලා ඒවට ඇලෙන ගැටෙන විදිහට මෙනෙහි කරන්නේ නැතුව ඒ අරමුණු ටික දකිනවා. ඒව ඇතිතා තමන් ජරා මරණ දුකෙන් නොමිදෙන නිසා, ජරා මරණ දුකට පමුණුවන නිසා ඒ ජරා මරණ ධර්මයක් හැටියට දකිනවා තමයි. ඔන්න ඕක තමයි අපි ඉඳගෙන එක තැනක ඉන්නකොට භාවනා කරනවා කියලා කරන්න ඕනේ. නමුත් ඒද අපිට සිහිය තියුණු මදි නම් සිහි කරනකොට සිහි කරන මනස සිහි කරන දේ මනස පිළිබඳ වූවක් කියන දේ අල්ල ගැනීමත් අපිට අපහසුයි. එච්චරට බාහිරට ඇදෙනවා අපිව. ඒ නිසා තමයි අපි සමත නිමිත්ත ටිකක් හුරු පුරුදු කරන්න ඕනේ කියලා මතක් කරන්නේ. සමත නිමිත්ත හුරු පුරුදු කළා මේ පංච උපාදානස්කන්ධ ලෝකේ ඇලෙන්නේ ගැටෙන්නේ නැති විදිහට. ඒ කියන්නේ සතුටු වෙලා යන්න හිතෙන එකදු නිමිත්තක්වත් තියන්න එපා. අකමැති හිතිලා අමනාප වෙලා ගැටෙන්න පුළුවන් එකදු නිමිත්තක්වත් තියන්න එපා. කෙනෙක්වත් ඉන්න බෑ මේ ස්පර්ශ ආයතන හයේ නෑ. ඒ ඔක්කොම මනස පිළිබඳ වූ සිද්ධාන්තයක්. ඒ බව සිහි කර කර සිහි කර කර ඒ විදිහට මෙනෙහි කරන එකටයි නියම විදිහට භවනා කරනවා කියලා කියන්නේ අපි. එතන අපහසු නම් තමයි කෙනෙකුට අපහසුයි. ඒ නිසා තමයි සති නිමිත්තක හිත පිහිටුවාගෙන ආනාපාන සතිය හෝ බුදු ගුණ හෝ අසුභය මරණය මෛත්‍රිය කියන මේ කමඨහනක් වඩලා හිතේ කතා කරන ගතිය, හිත විසිරෙන ගතිය අඩු කරගන්න කියලා කියන්නේ. සමතයකින් කරන්නේ හිතේ කතා කරන ගතිය අඩු කරන එක. හිත හරියට උද්දච කුක්කුච්චය කියන්නේ අලු ගොඩකට පොල්ලෙන් ගැහුවාම, අතකින් ගැහුවාම යම්සේ අලු ටික විසිරෙයිද, ඒ වගේ හිත සම්පූර්ණයම විසිරීලා තියෙන්නේ. හිත සම්පූර්ණයම විසිරලා තියෙන්නේ. ඒ විසිරිච්ච ගතිය සම්පූර්ණ සංසිඳවන කම කරනවා සමාධිය. ඒ චිත්ත ඒකාග්‍රතාවයේ තියෙනකොට සිහි කරන අරමුණ තීරණය කරන්න තරම් හොඳට ඉඩ කාලෙ තියෙනවා. දැන් එහෙම එකකට ඉඩ නැහැ. සිහි කරනකොට මේක ඇත්ත වෙලා වැටිලා ඒකට හිතලත් ඉවරයි. ඒ තරම් ඒක ඇත්තම වෙන්නේ අපිට බොහෝ කාලයක් ඒ නිමිත්ත තුලම හැසිරලා තියෙනවා. ඒකේ වේගෙත් වැඩි. ඉතින් සමාධියෙන් අරමුණු උපදන වේගයත් අඩු කරනවා, අරමුණු ප්‍රමාණයත් අඩු කරනවා. ඒ හින්දා සමත නිමිත්තත් අනිවාර්යයෙන්ම ආශේවනය කොට යුතුයි. ආශේවනය කරනවා කියන්නේ ඇසුරු කොට යුතුයි. එක තැනක ඉඳගෙන ඒ විදිහට මේ විදිහට අපිට හිතෙන ක්‍රමයේ වැරදි කියලාවත් හිතන මේ හිතෙන ක්‍රමයේ වැරදි. අපි කියමු පුද්ගලයෙක් කියලා හිතනකොට මේ පුද්ගලයෙක් කියලා හිතෙන ක්‍රමයේ වැරදිනේ. ඇස් ඉදිරිපිටට ආවේ මෙන්න මෙහෙම රූපයක්නේ කියලා පෙන්වන්න. තාම මේ සිහි වෙන නිමිත්ත අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක් කියලා බලන්ඩ තීරණය කරන්ඩ ශක්තිය නැතිනම් අපිට වෙනවා සතිපට්ඨානේ වඩන්න. සතිපට්ඨානේ වඩන්නේ කොහොමද? කෙනෙක් කියලා සිහි වෙනකොටම නෑ, කෙනෙක් කියලා සිහි වෙන මේ සිහිවීම වැරදි. එතන තියෙන්නේ ඇස් ඉදිරි පිටට ආවේ කන බොන ආහාර හැදෙන මෙබඳු මෙබඳු කොටස් ටිකක් නේද කියලා බලන්න වෙනවා. පුද්ගලයෙක් සත්වයක් සිහි වෙනකොටම මේ පුද්ගලයෙක් සත්වයක් සිහි වෙන දේ වැරදි නේද? අර අපිට පුළුවන් නම් ඇස් ඉදිරි පිටට ආවේ ටීවී එකේ වගේ පෙනෙන වර්ණ සටහනක් නේ කියලා බලන්න පුළුවන් නම් එකත් කමක් නැහැ. එහෙම නැතිනම් එබඳු රූපේ පිහිටියේ මේ වගේ ආහාරෙන් හැදුණු කනබුන ආහාරෙන් හැදුණු කෙස්ලුම් නියද ธรรมස්නහර ඇට ඇට මිදුළු වගේ කුණුඹ කොටස් ටිකක් තියෙන තැනක පිහිටි වර්ණ සටහනක් නෑ ඉදිරි පිටට ආවේ කියලා පෙන්වන්න පුළුවන්. නෑදෑයෙක්, නංගි කෙනෙක්, මල්ලි කෙනෙක් කියලා සිහි වෙනකොටම නෑ මේ සිහි කරන ක්‍රමයේ වැරදි. කියලා එතන තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක් නේ කියලා මේ ක්‍රමය වැරදි, තියෙන්නේ මෙහෙම එකක් කියලා ඇත්ත පෙන්නනවා. මේක පිළිගන්නේ නැහැ. ඔහොම කායගත සතිය වඩනකොට වඩනකොට මේ පැත්ත ඇත්ත පෙන්නන්න කියලාවත් මෙහෙම යන්නේ නැතුව සිහි වෙන එකටම හිත තබලා මේ අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, රෝගයක්, කුලක් හැටියට මනස උපදින නිමිත්තම තීරණය කරන්න පුළුවන් දවසක් එනවා. දැන් ක්‍රම දෙකක් කිව්වෙ මම, තේරුණ නේද? කෙලින්ම මනස උපදින නිමිත්තටම මේ අනිත්‍ය වූ දෙයක්, දුක් වූ දෙයක්, රෝගයක්, කුලක්, ගඩක් උපන්නා කියලා ඒක ඇලෙන්නේ ගැටෙන්නේ නැති විදිහට ඒක තීරණය කරන්න පුළුවන් නම් ඍජුම මාර්ගය. එතකොට රූපයක් ගැන බලන්නවත් ඕනේ නැහැ. එහෙම කරනකොට තමයි කන්නකොට සෝවාන් වෙනවා, සෝවාන් කෙනා එහෙම කරනවා සකදාගාමන, සකදාගාමන කෙනා එහෙම කරනකොට අනාගාම වෙනවා. කියන්නේ මේ තියනවා 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 කියන ලෝකේ ගැලවි ගැලවි යනවා කියන එක. යන්න යන්න ආයතනයෙන් ඇත්ත දකින්න, ඇත්ත දකින්න දකින්න හිතන්න පහසුයි. මේ විදිහට හිතන්න හිතන්න ආපහු ආයතන ටිකේ අනාත්ම ස්වභාවය දකිනවා. එහෙම හිතන්න අපහසු කෙනා කරන්න ඕනේ දේ මොකද්ද? කෙනෙක් කියලා සිහි වුණොත් නෑ මේ කෙනා කියලා සිහි වෙන ක්‍රමයේ වැරදි. හොඳට තේරුම් ගන්න. ඇයි වැරදි කියලා කියන්නේ? ඔප්පු කරලා පෙන්නනවා කායගත සතියෙන්. ඇස් ඉදිරි පිටට ආවේ මේ බඳු රූපයක් නේ. දැන් භාවනා කරන්ද දැන් මෙතන පස්සේ හවස පැය භාගයක් ඇති මල් කඩන්ඩ කරන්ද අද දෙඩිව භාවනා කරන්න ඕන. හරිද? කිසි කෙනෙක් හොවත් යන්න බෑ. මුකුත් වෙන වැඩක්ද මේ ශාලාවේ ඉන්න ඕනේ. මන්ද කුටියට ගිහලා අනිත් අතට එනවා අර පුඩි හැමදෙක කතා කරලා ටිකක් ඉඳගෙන අභ්‍යාස කරන්න ඕනේ, හුරු කරන්න ඕනේ. හිතට සිහි වෙන පුද්ගලයෝ ගත්තාම එක පුද්ගලයෙක්ව පිළිගන්න බෑ. අද හවස වෙනකම් හරිද? පිළිගන්න බෑ කියලා කිව්වේ කෙනෙක් සිහි වෙනකොට නෑ මේ කෙනෙක් සිහි වෙනක වැරදි. ඇයි? ඇස් ඉදිරි පිට ආවේ මේ බඳු රූපයක් නේ. මම අහවලාට මෙහෙම කිව්වා කියලා විස්තරත් එක්ක එන්නේ. නැත්නම් යාළුවෝ අපි කට්ටි ස්කූලේ ගිය හැටි, වැඩ කරපු හැටි, ක්ලබ් එකකට ගිය හැටි ඕවන එන්නේ. ඒ එකින් එක යාළුවා කියලා පිළිගන්න එක මේ පෙනෙන මේ ක්‍රමය වැරදි. එහෙම යාළුවන්ගේ රූප නැහැ. තමන්ම හිතට ඔප්පු කරලා බලනවා. ඇයි එහෙම යාළුවන්ගේ රූප නැහැ කියන්නේ? ඇස් ඉදිරි පිටට ආවේ මෙන්න මෙහෙම රූපයක් කියලා. රූපෙක් ආහාරපත්යෙන් හැදුනේ, තියෙන්නේ කුණුප කොටස් ටිකක්. කුණුප කොටස් වශයෙන් හෝ නැත්තම් කෙස්ලොග් නියද ธรรมස් කියන පටවි ධාතු කොටස් 20කින්, පිච්චෙන් සර්වකින ආපෝ කොටස් 12කින්, දවන තවන දිරවන ස්වභාවයේ තේජෝ කොටස් 4කින්, හමන පිඹෙන හැකිරෙන වායෝ කොටස් හයකින් හැදුණු රූප රූප මිටියක් ඇසුරු කරගෙන තිබුණු වර්ණ සටහනක් මේ ආවේ කියලා පෙන්නන මේ නිමිත්ත ඒකට තියෙනව නෙමෙයි මේ නිමිත්ත මෙහෙම කෙනෙක් කියලා හිතන එක වැරදි මෙහෙම එකක් තියෙන්නේ තේරෙන නේද ආපහු ඔන්න ඒක ඒ එක නිමිත්තක් හිතද්දි තව එකක් හිතුනොත් මේ හිතපියක අතහැරලා අරකල්ල ගන්න යන්නේ නැහැ අපි ඔය බල්ලු පැටවුන්ට කෑම දැම්මහම මේක කකායින තව තැනකට එකක් දැම්ම ටග් ගාලා අරක අතහැරලා අරකට යන්නේ ඒ වගේ යන්නේ නැහැ මේ බලපු නිමිත්ත හොඳටම බැහැර කළ ප්‍රතික්ෂේප කළ ඒක වැරදි කියන එක ඔප්පු කරවල ඉවරලා තමයි ඊගව නිමිත්තට යන්නේ ඒ විදිහට අරමුණු කීපයක්ම බලනවා බලලා ඉවර වෙලා ආපහු සත් නිමිති තබගෙන සිහියෙන් ආනාපාන සතිය ටිකක් වඩනවා ආනාපාන සතිය වඩලා හිතාමතා මේක නතර කළා එතකොට සිහි වෙච්ච අරමුණු තියෙනෝනේ ඒ අරමුණු වලින් එකක් ගන්නවා ආපහු යාළුවෙක් සිහි වුණා මල්ලි සිහි වුණා නංගි සිහි වුණා නැන්දා සිහි වුණා ඔය අතර ඒගොල්ලෝ ගිය ගමන් බිමන් කියලා කතාවල් තමයි තියෙන්නේ ටීවී එකක තියෙන නිකම් පුද්ගලෙක් සිහි වෙන්නේ නැහැ අපිට සිහි වෙන්නේ කතාවක් නේ චිත්‍රපටියක් නේද ඒ වගේ චිත්‍රපටි තියෙන ඔක්කොම අපිට ඈ ඒකෙදි අවශේෂ අචේතනික දේවල් අතහරින්නේ සවිඥානික සත්පුද්ගල භාවයේ නිමිති ටික විතරක් ගන්නවා දැන් අරගෙන බලන්නේ කොහොමද නංගි කියලා සිහි වෙච්ච එක ගන්නවා මේ නංගි කියලා සිහි වෙන සිහි කරපු ක්‍රමය වැරදි ඇයි වැරදි කියන්නේ තමම තමන්ගේ ප්‍රශ්න අහනවා ඇස් ඉදිරි පිටට ආවෙ මෙන්න මේ රූපයක් නේ කිස්ද නංගි කියන්නේ හමුද නංගි කියන්නේ මස්ද ලේ ටිකද නහර වැල්ද කොටු ටිකද කබද අසුචි ටිකද කනබුන ආහාරයෙන් හැදුන ඒ රූප මිටි තියෙන්නේ මෙහෙම දෙයක් නේ කියලා හොඳට ඔප්පු කරවනවා හොඳට පෙන්නනවා පෙන්නලා ඊට පස්සේ ගන්නවා මල්ලි මල්ලි කියලා සිහි මේ රූපේ මල්ලි කියලා සිහි කරන හිතන මේ ක්‍රමය වැරදි. ඇයි වැරදි කියන්නේ? ඇස් ඉදිරි පිටට ආවේ මෙහෙම දෙයක් නේ. කියලා හොඳට මේ මල්ලි කියලා මට හිතුණට ඇස් ඉදිරි පිටට ආවේ මෙහෙම දෙයක් කියලා ඔප්පු කරවනවා. යාළුවේ සමන් නමත් එක්ක යන්නේ සමන් කියන යාළුවා. සමන් කියන යාළුවා කියලා හිතෙන මේ ක්‍රමය වැරදි. එහෙම සමන්ගේ වූ රූප යාළුවේගේ වූ රූප කොහෙවත් තිබුණේ නැහැ. ඇයි එහෙම කියන්නේ? තමන්ගේම ප්‍රශ්න අහනවා. ඇස් ඉදිරි පිට ගාපු රූපේ පෙන්නනවා. මෙන්න මෙහෙම එකක් ආවේ ඇස් ඉදිරි පිට. මෙබඳු කුණප කොටස් ටිකක් පිහිටි තැනක පිහිටි වර්ණ සටහනක් ආවේ. කියලා හැම වෙලාවෙම මේ පෙනෙන දේ ඇලින් ගැටින් දෙකට යනකම් ඇත්ත වෙන්න නොදී එහෙම අරමුණු ටිකක්ම පෙන්නුව හිතාමතාම පෙන්නපේක නතර කළා. සති නිමිති හිත තියලා හිත කොහාටද යන්න දෙන්නේ නැහැ කියලා හොඳට ආනාපාන සතිය වඩනවා. හරිද? ආනාපාන සතිය වඩලා ඒත් හිත අහකට යනවා ආපහු දැන් නම් කොහාටද යන්න දෙන්නේ නැහැ කියලා හිත වුමනාවෙම ආපහු තියා ගන්නවා. මේ වගේ විනාඩි 10ක් විතර හොඳට හිත එකඟ කරන්න උත්සාහවත් කරනවා. උත්සාහවත් කරවලා ආයෙත් හිතාමතා නතර කළා ඔය ආනාපාන සතිය වඩන්න හදද්දිත් හිතේ හිතේ කතා කරපු දේවල් තියෙනවානේ. ඒ විදිහටම නිමිත්ත දෙයක් අරගෙන මම ඉස්කෝලේ ගිය හැටි කියලා තියුණා ගැනු. එතකොට මම උහු රූපයක් කොහෙවත් නැහැ. මගේ උහු රූපයක් කොහෙවත් නැහැ. මේ රූපේ මම කියලා හිතෙන එක වැරදි. ඇයි වැරදි කියන්නේ? කනබුන ආහාරයෙන් හැදුණු කෙස් ලොම් නියදත් හම්මස් නහර මේ වගේ කුණුපු කොටස් ටිකක් තියෙන තැනක පිහිටි වර්ණ සටහනකුයි ඇස් ඉදිරි පිටට ආවේ. කියලා ඇස් ඉදිරි පිටට ආපු රූපේ මේ බඳු එකක් මිසක මගේ වූ රූපයක් තිබිලා නැහැ කොහෙවත්. ආධ්‍යාත්මික රූපේ තේ විදිහට බහැර කරනවා. තේරෙන නේද? බාහිර නංගි කෙනෙක් මල්ලි කෙනෙක් යාළුවෙක් රූපවල හිටියේ නැහැ වගේ මේ රූපවල මම කියලා හිටියෙත් නැහැ. අජත්තම්වා බහිද්දවා අජත්ත බහිද්දවා මේ දෙකම මාරු මාරුට අරගෙන හිතනවා හිතවඩනවා. සමත නිමිත්ත ඇසුරු කරනවා. සමත නිමිත්ත ඇසුරු කරනවා හිතනවා. අද දවසේ හවස් වෙනකම්ම පුළුවන් තරම් ධෛර්යය දාන්න මේ හිතට එන පුද්ගල නිමිති ටික ප්‍රතික්ෂේප කරන හැටි ඉගෙන ගන්න. තේරෙනවද? අද ගිලම්පස නැහැ. හරිද? තේ හදන්න කාලයක් නැහැ. තේ හදන්න යන්න එපා කිසිම කෙනෙකු කුස්සියට. තේ බිව්ව දැන් මේ වෙලාවේ ඉඳලා තැන් තැන් වල කොහොමත් යන්න බෑ, ගලෙත් බෑ, තැන් තැන් වල ඉඳගත්ත මේ ශාලාවෙම සති නිමිත්තේ මේ හිත තබාගෙන අපහසු නම් නැගිටින්න සීයම සක්මන් කරන්න පුළුවන්. මේ ශාලාව වටේම ඔය ඉස්සරහ ටිකේ සක්මන් කරනවා. සක්මන් කරනකොටත් මේ කය මම කියන හැඟීම, මේ කය මම කියලා පිනෙන එක වැරදි නේද, මෙතන තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක් නේ, කනබුන ආහාර එන්නේ කියලා කයට නැඹුරු වෙලා කය ගැන මෙනෙහි කරන්නේ. මේ මෙනෙහි කරන්නේ මේ කය මම කියන නිමිත්තෙන් මිදෙන්න, මේ පංච උපාදාන ස්කන්ධේ පිළිසිඳ දකින්න. ඒ උපාදාන කරගෙන මම කියලා උපාදාන කරගෙන ඉන්න කෙලෙස්සේ අතහරින්න මේ කරන්නේ ඒ විදිහට. හොඳයි, තෙරුවන් සරණයි.